විනාඩි 8ක කාලයක් ඔබතුමියට.
ස්තුති මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි. ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානයට අදාළ මේ පනත් කෙටුපත් සම්බන්ධයෙන් විවාද කරන අද මේ අවස්ථාවේදී අපි ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න ඕන කාරණය තමයි මේක නීතිගත නොවි ඉතා දීර්ඝ කාලයක් අපි ඇවිල්ලා තියෙනවා. ඉතාම අත්‍යවශ්‍ය පනතක් මේක. සාමාන්‍ය මෙහි අවධානය යොමු කරනවා ඇත්තටම කඳුකර ජලයෙන් යටවන පහත් බිම් සහ ආපදාවට ලක් වූ ප්‍රදේශ වශයෙන් මේ ප්‍රදේශවල ඉදිකිරීම් සිදුකිරීම ගැන. එම ප්‍රදේශයේ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කඳුකර ප්‍රදේශයක් නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් හැටියට මුලසනාරුඩ මන්ත්‍රීතුමනි අපි සැලකිලිමත් විය යුතුයි මෙවැනි ප්‍රදේශ ඇත්තටම මේ පනත යටතේ සිටියම් ගත කිරීම මැපින් ආරම්භ කරන්න හැකියාව තියෙනවා. ඒක තමයි ඉතාමත් වැදගත් වෙන කාර්ය. ඕනෑම පුද්ගලයෙකුට දැනගන්න අපිට හැකියාව තියෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් ඉඩම් ඔප්පු ගැන පරීක්ෂා කරනකොට අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් අයිති ආපු ආකාරය පෙළපත ඔය ආකාරයට. නමුත් යම්කිසි ඉඩමක් නායෑමේ අධි අවදානම් කලාපයේ තියෙනවද, එහෙම නැත්නම් අවදානම්ද, එහෙම නැත්නම් එවැනි කුමන මට්ටමක ඉඩමක්ද කියන එක ඇත්ත වශයෙන්ම කඳුකර ප්‍රදේශයක ඉඩමක් වෙනකොට හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා පොදු ජනතාවට. එහෙම නැත්නම් ජනතාව මෙවැනි ස්ථානවල ඉදිකිරීම නොදැනුවත්කම නිසා දිගින් දිගටම කරගෙන යනවා. එවැනි අතිවිශාල විපතක් අපි පසුගිය කාලයේදී මහනුවර ප්‍රදේශයේ අත්විඳා මේ සභාවෙත් කියවුණා. මහනුවර බූවැලිකඩ සිද්ධිය එතනදී අපිට නීතිඥ අචලා ඒකනායක මහත්මිය සහ ඇගේ ස්වාමිපුරුෂයාත් ලදරු දරුවත් තුන් දෙනෙක්ගේ ජීවිත අහිමි වුණා. ඉතාම අවාසනාවන්ත කනගාටුදායක සිදුවීමක්, මුළු රටම කම්පාවට පත් වුණ. නමුත් ඒ සිදුවීමෙන් පස්සේ නැවත මේ ගැන අවධානය යොමු කිරීම ජනතාවගේ අඩු වෙලා ගියා. මේක මේ තරම් වැදගත් දෙයක් කියලා, වැදගත් කාර්යයක් කියලා හිතුවේ නැහැ. විශේෂයෙන්ම අපේ ප්‍රදේශවල බැලුවොත් ගරු මුලස්නාරුඩ මන්ත්‍රීතුමනි, මේ අවදානම අපි 2023 වර්ෂය ගත්තොත් නායෑම් 9ක් සිදු වෙලා තිබෙනවා. නායෑමේ අවදානම් 10ක් හඳුනගෙන තියෙනවා. දළ වශයෙන් පසුගිය කාලයේ සලකා බැලුවොත් 2024 වර්ෂයේ බැලුවහම නායෑම් 4කුත් නායෑමේ අවදානම් 12කුත් හඳුනගෙන තියෙනවා. හැබැයි මේවැනි හඳුනා ගැනීම් දීර්ඝව කාලීනව සිදු කරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ හඳුනා ගැනීමෙන් ගත්ත ඵල ප්‍රයෝජන මොනවද කියන්න අපි දන්නේ නැහැ. ඒ සම්බන්ධ පැහැදිලි නීතියක් නීතිගත වෙලා නොතිබුණ නිසා ඒ හඳුනා ගැනීම් මත එවැනි අවදානම් කලාපවල ඉදිකිරීම් සම්බන්ධව සීමා වාරණ පැනවීමේ හැකියාවකුත් නැහැ. හැබැයි මින් ඉදිරියට අපිට මේ පනතෙන් පස්සේ එවැනි නිසි ආකාරයකට නියාමනයක් කරන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන් දැඩි ආනතියක් සහිත ඉඩ ප්‍රදේශ පිහිටි ප්‍රදේශවල අපි දන්නවා, අත්දැකීමෙන් දන්නවා, කඳුරට ප්‍රදේශයේ වැස්සකට පස්සේ අර හෙල්මලු කෙත් වගාව උඩහලියද්ද පහළට ගිහිල්ලා. ඉතින් ඒක ස්වාභාවිකවම සුළු වශයෙන් ආයෑම් සහ පස් කඳුරු ටයෑම් එවැනි දේවල් නිතරම සිද්ධ වෙනවා. ඉතින් එවැනි ප්‍රදේශවල ජීවත් වෙනකොට මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. හැබැයි කියන්න කනගාටුයි, නාවලපිටිය ප්‍රදේශයේ අපි බස් නැවතුම්පළ 50ක් ඉදිකරන්න ශ්‍රී ලංකාවේ කටයුතු කරනවා. ඒ අතරින් එකක් නාවලපිටියත්. ඒ ඉදිකිරීම සම්බන්ධව අපිට මේ අවස්ථාවේදී මූලික කටයුතු ආරම්භ කරගන්න බාධාවක් වෙලා තියෙනවා. අනවසර ඉදිකිරීම නිසා ඇති වුණ තත්ත්වයක්. මොකද වසර 100 ගණනක් තිස්සේ සැලසුම්ගත නගරයක්ව තිබුණ නාවලපිටිය භූගත ජල අපවාහන පද්ධතිය බාධා කරලා තියෙනවා අනවසර ඉදිකිරීම් හේතුවෙන්. ඒ හින්දා ඒක අවහිර වෙලා මේ අවහිර වීම වෙලා තියෙන්නේ හිටපු දේශපාලන අධිකාරියේ විසින් කරන ලද අනවසර ඉදිකිරීමක්. දුම්රිය රක්ෂිත ඉඩම තුල වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීමකුත් කරලා තියෙනවා. මේ ඉදිකිරීම හේතුවෙන් 2021-2012 වෙනි දින දුම්රිය සාමාන්‍ය අධිකාරී නාවලපිටියේ නාගරික ලේකම් වෙත ලිපියක් මගින් දැනුම් දෙනවා මේ අනවසර ඉදිකිරීම ගැන. මේ අනවසර ඉදිකිරීම හේතුවෙන් මුළු නගරයේම වැස්ස අවස්ථාවලදී ජලයෙන් යට වෙනවා. දැන් අපි බස් නැවතුම්පළ සංවර්ධන කටයුතු සඳහා මූලිකව මේ ජලය නගරයේ ජලයෙන් පිරී යාම සම්බන්ධයෙන් උපදෙස් අපිට ලබා ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. අලුතෙන් ඉදිකිරීමක් කිරීමට පෙර මෙවැනි පිරෙන ජලය වැසි දිනවලට ඉවත් කිරීම සම්බන්ධයෙන් අපි ඒ සම්බන්ධයෙන් උපදෙස් පතලා තිබෙනවා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන්. මේ උපදෙස් ලබා ගැනීමේ කාර්ය සඳහා පමණක් අපිට කියදැනුම් දීලා තියෙනවා. මේ ආයතනය රුපියල් 29,85,400ක මුදලක් අවශ්‍ය වෙනවා කියලා උපදෙස් ලබා දීමේ කාර්ය සඳහා. ඒ කියන්නේ අපි නිකරුණේ මිලියන 3කට ආසන්න මුදලක් අපිට වියදම් වෙනවා කිසිම සැලැස්මක් නැතුව අනවසර ඉදිකිරීම හේතුවෙන් පහුගිය කාලයේදී දේශපාලකයන් හිතුවක්කාරයට අත්නොමතිකව කරපු ඒ ඉදිකිරීම හේතුවෙන් ඉතා අපූර්වට වසර සිය ගණනාවක් බැහැර වෙච්ච ජලය දැන් යවන්නේ කොහොමද කියලා හොයලා බලන්න අපිට මෙවැනි ජනතාවගේ මුදලක් වියදම් කරන්න සිද්ධ වෙලා
තියෙනවා. දරු මන්දිතුමේ තව විනාඩි 2යි.
ඒ වගේම දරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි මේ පනත ගැන කියනකොට කිව්වා පොලිස් නිලධාරියෙක් මේ පනත යටතේ කාර්යයන් ඉටු කිරීමේදී නිවාස දේපළවලට ඇතුළත් වීමේදී යොදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා විපක්ෂයෙන් විවේචනයක් ආවා. මේක අනවශ්‍ය ප්‍රතිපාදනයක් කියලා නෑ. අපි පහුගිය දවසක දැක්කා ප්‍රාදේශීය ලේකම්තුමියකට පුද්ගලයෙක් තර්ජනය කරමින් හැසිරෙන ආකාරය, නොයෙක් මානසික තත්ත්ව තියෙන නොයෙක් ආකාරයේ මිනිස්සු ඉන්නවා. නීතියක් තිබුණට වැඩක් නෑ. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිසි පරිදි ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල හදලා නැත්නම්, ඒ සඳහා නිසි ආරක්ෂාව රාජ්‍ය නිලධාරීන්ට සහ අදාළ නිලධාරීන්ට ලැබෙන්නේ නැත්නම් මේ කටයුතු කරන්න බාධාවල් එනවා. ඉතින් අපිට පොලිසිය නිලධාරීන් යොදවන්න ඕන තරම් හැකියාව තියෙනවා. පොලිස් නිලධාරීන් අපි දැක්ක පහුගිය කාලේ ප්‍රභූ ආරක්ෂාව කියලා නැති සංදර්ශන කටයුතු සඳහා පාවිච්චි කරලා තියෙනවා. අද ඒ සංදර්ශන නැහැ. ඒ නිසා වගේම පොලිස් ස්ථානවලට නිදහසේ රාජකාරි කරගන්න පොලිස් නිලධාරීන්ට හැකියාව තියෙනවා. ඕන තරම් ඒ නිලධාරීන් අවශ්‍ය මේ වගේ රාජකාරි කටයුතු වලට යොදා ගන්න පුළුවන්. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. විපක්ෂයේ බය වෙනවා නම් බය වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ මේ පහුගිය කාලයක් කරගෙන ආපු දේවල් වලට මේ බාධා ඇති වෙලා තියෙන නිසා දැන් ඒ ගැනයි මේ විවේචන චෝදනා එල්ල කරන්නේ. කිසිම පදනමක් නැතුව අපි ඇත්ත වශයෙන්ම කියන්නේ ජාත්‍යන්තර මිනුම් ක්‍රමාණුව තිරසාර සංවර්ධනයක් කරා අපි යන ගමනේදී පුනරුදයෝගයක් උදා කිරීම සඳහා අපි හිතනවා ඒ හා සම්බන්ධිත මිනුම් දඬුවම් කටයුතු කරගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා මෙම පනත ඉතාමත් වැදගත් බවට සඳහන් කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමීට.